අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා පොළොන්නරුව සිරිපුර මහාවිද්‍යාලයේ BMNS දිසානායක මහත්මියට.
ආදරණීය දුවේ පුතේ, අපි අද කතා කරන්නේ 11 වන ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාව විෂය යටතේ ක්ෂණික නිරූපණ කියන පාඩම. ක්ෂණික නිරූපණ ගැන කතා කරනකොට අපි අද ඔබත් සමග සාකච්ඡා කරනවා ක්ෂණික නිරූපණයක් යනු කුමක්ද, ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කළ හැකි ආකාර මොනවද, ක්ෂණික නිරූපණයේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද, ක්ෂණික නිරූපණයක් මගින් නළුවෙකුට අත්වන ප්‍රයෝජන මොනවද කියලා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අපි මුලින්ම සාකච්ඡා කරමු ක්ෂණික නිරූපණයක් යනු කුමක්ද කියලා. ක්ෂණික නිරූපණයක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඉතා සරලව ඔබට පැහැදිලි කරනවා නම්, ක්ෂණික නිරූපණයක් කියන්නේ ඒ සඳහා අපි පිටපතක් පාවිච්චි කරන්නේ නැහැ. ඔබ දන්නවා අපි පුරුදු පුහුණු වෙච්ච දිගු නාට්‍යයක් කිරීමේදී නාට්‍ය පිටපතක් පාවිච්චි කරනවා. නමුත් ක්ෂණික නිරූපණයකදී අපිට නාට්‍ය පිටපතක් පාවිච්චි කරන්නට බැහැ. ඒ වගේම අපට ලැබෙන කෙටි කාල සීමාවක් තුළ අපට ලබා දෙන යම් ඉඟියකට අනුව ඉදිරිපත් කරන නිරූපණයක් ක්ෂණික නිරූපණයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එහෙමනම් ක්ෂණික නිරූපණයක් කියන්නේ පිටපතකින් තොරව සීමිත කාලයක් තුළ දෙන ලද ඉගියකට අනුව යම් අවස්ථාවක් නිරූපණය කිරීම කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ වෙලාවට නාට්‍ය වැඩමුළුවලදී වගේ අවස්ථාවන් වලදී නළුවගේ දක්ෂතාවයේ මෙනවැලීම සඳහා මෙවැනි ක්ෂණික නිරූපණවල යෙදීමට අවස්ථාව ලබා දෙනවා. එතකොට අපි මේ ක්ෂණික නිරූපණයක් කිරීමේදී නළුවගේ නිර්මාණාත්මක චින්තනය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද කියනවනම් නළුවගේ නිර්මාණශීලී බව මත තමයි නියමිත කාලයක් තුළ ඔහුට තමන්ගේ රංගනය ගොනු කරගෙන ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි ක්ෂණික නිරූපණයක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම සඳහා නළුවට තමන්ගේ පරිකල්පන ශක්තිය ඉතාමත්ම වැදගත්. මෙන්න මෙතනදී අපි අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ පරිකල්පන ශක්තිය කියන්නේ කියලා. මම ඔබට මුලින් සඳහන් කළා නිර්මාණශීලීව තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්නට මේ පරිකල්පන ශක්තිය වැදගත් කියලා. පරිකල්පන ශක්තිය කියලා කියන්නේ ආදරණීය දුවේ පුතේ, අපි යම්කිසි දෙයක් දිහා අලුත් දෘෂ්ටි කෝණයකින්, එහෙමත් නැත්නම් අලුත් ඇහැකින් පෙර නොවූ විදිහට අපිට බලන්න හැකියාවක් තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා පරිකල්පන ශක්තිය කියලා. මෙන්න මේ පරිකල්පන ශක්තිය තවදුරටත් පැහැදිලි කරනවා නම් බොහොම සරල උදාහරණයකින් ඔබ අහලා ඇති මෙන්න මේ කවිය. මලක මලෙකි හරි පුදුමෙකි, නැහැ එය සකි සමනලයෙකි. මලක් මත වහලා ඉන්න සමනලෙක්. මේ සංසිද්ධිය අපිත් ඕනෑ තරම් දැකලා ඇති. ඒත් කවිය මේ සංසිද්ධිය දකින්නේ අලුත් ආකාරයට, අපූර්ව ආකාරයට. ඔහු කියන්නේ මලේ වහලා ඉන්න සමනලයා කියලා නෙමෙයි, මලක මලෙකි හරි පුදුමෙකි. මලක්කුට තවත් මලක් වගේ තමයි සමනලයා ඔහු දකින්නේ. මෙන්න මේකයි පරිකල්පන ශක්තිය කියලා කියන්නේ. අලුත් විදිහකට තමන් හැමදාම දකින දෙයක් දෙස වුණත් අලුත් විදිහකට බලන්නට පුළුවන් නම් අන්න එතන තමයි පරිකල්පන ශක්තිය තියෙන්නේ. අපට ක්ෂණික නිරූපණයක් කිරීම සඳහා ලැබෙන මාතෘකාත් අපි ඕනෑ තරම් අහපු දැකපු මාතෘකාවක් වෙන්නට පුළුවන්. නමුත් ඒ මාතෘකාව අපට පුළුවන් වෙනත් කෙනෙක් ඉදිරිපත් නොකළ ආකාරයට, තවත් කෙනෙක් විශ්මයට පත් කළ හැකි ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අන්න එතන තමයි ආදරණීය දුවේ පුතේ නිර්මාණශීලී නිර්මාණකරුවගේ පරිකල්පන ශක්තිය තියෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ ක්ෂණික නිරූපණ අවස්ථා ප්‍රතිනිර්මාණයේදී අපිට අභිනයන් යොදා ගන්න පුළුවන්. අපි දන්නවා අභිනයන් හතරක් පිළිබඳව. නාට්‍ය හා රංග කලාව විෂය හැදෑරීමේදී අපි මේ අභිනයන් මොනවද කියන එක මේ වෙනකොටත් අවබෝධ කරගෙන ඉන්නවා. ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය, ආහාරය අභිනය. මෙන්න මේ අභිනයන් හතරෙන් වාචික අභිනය, සාත්වික අභිනය සහ ආංගික අභිනය තමයි අපි ප්‍රධාන විදිහටම ෂණික නිරූපණයේදී යොදාගන්නේ. නමුත් මෙයින් අදහස් කරන්නේ නැහැ අපි ෂණික නිරූපණ සඳහා ආහාරය අභිනය භාවිතා කරන්නේ නැහැ කියලා. ෂණික නිරූපණයේදී අපි ආහාරය අභිනය භාවිතා කරනවා. නමුත් ඒ භාවිතා කරන්නේ ඉතාමත් අවස්ථාවෝචිතව, ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ඉතාමත් සරල ආකාරයෙන් බව අපි සිහිතබා ගන්න ඕනේ. ආහාරය අභිනයේදී අපි රංග භාණ්ඩ ගැන කතා කරනවා. අපිට මේ ෂණික නිරූපණයේ සඳහා සරල රංග භාණ්ඩ අපවට පරිසරයෙන් ඒ මොහොතේ සොයාගෙන ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම අවස්ථාවට උචිත ලෙස නළු නිළියන් විසින්ම උත්පාදනය කරගත් සරල සංගීතය අපිට මෙහිදී භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ මොහොතේ හොයාගන්න පුළුවන් වේදිකා මෙවලම්, සරල වෙස්මාරු කිරීම ආදියත් අපිට ෂණික නිරූපණවලදී යොදා ගන්න පුළුවන්. නමුත් සෑම චරිතයකටම ගැළපෙන විදිහට වෙස්මාරු කිරීම, අංග රචනා කිරීම, ඇඳුම් පැළඳුම් භාවිතය කිසිම මොහොතක ෂණික නිරූපණයකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අභිනයන්වලට අමතරව ඊළඟට ආදරණීය දුවේ පුතේ අපි ලබපු අත්දැකීම් අපිට මේ ෂණික නිරූපණ සඳහා බොහොම අවස්ථාවෝචිතව යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් තමන් දැකලා තියෙන, තමන් අහලා තියෙන, තමන්ගේ අත්දැකීම් බොහොම නිර්මාණශීලීව, පරිකල්පන ශක්තියෙන් යුතුව, නාට්‍යෝචිතව ගොනු කර අභිනයන් මාර්ගයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන් නම්, ඒ අවස්ථා ප්‍රතිනිර්මාණය කරන්නට පුළුවන් නම්, අන්න ඒක තමයි සාර්ථක ෂණික නිරූපණයක තියෙන ලක්ෂණ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔබට දැන් පැහැදිලි මොකද්ද ෂණික නිරූපණයක් කියන්නේ කියලා. අපි මීළඟට විමසා බලමු ෂණික නිරූපණයක් ඉදිරිපත් කළ හැකි ආකාර මොනවද කියලා. ෂණික නිරූපණයක් අපට ආකාර දෙකකින් ඉදිරිපත් කරන්නට හැකියාව ලැබෙනවා. එක ආකාරයක් තමයි කේවල ෂණික නිරූපණ. අනිත් ආකාරය සමූහ ෂණික නිරූපණ. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි දැන් විමසා බලමු මොකද්ද මේ කේවල ෂණික නිරූපණයක් කියන්නේ කියලා. කේවල ෂණික නිරූපණයක් කියලා කියන්නේ තනිවම ඉදිරිපත් කරන නිරූපණයක්. මෙහිදී ඔබට මාතෘකාවක් ලැබෙන්නේ තනිව ඉදිරිපත් කිරීම සඳහා. එතකොට ඔබ තමන්ට ලැබෙන මාතෘකාව විනාඩි 5ක පමණ ඉදිරිපත් කිරීමක්. තමන්ගේ මාතෘකාව අනුව විනාඩි 5ක පමණ ඉදිරිපත් කිරීමක් මෙහිදී සිදු කළ යුතු වෙනවා. මෙතනදී ඔබට පුළුවන්කම ලැබෙනවා සෙසු චරිත ඉන්නවා කියලා හිතාගෙන රඟ දැක්වීමට අවස්ථාව ලැබෙනවා. ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි ඔබ කිසිඳු මොහොතක චරිත කිහිපයක් රඟ දැක්වීමෙන් වැළකිය යුතුයි. මේක සිහි තබා ගැනීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද සමහර වෙලාවට ෂණික නිරූපණ, කේවල ෂණික නිරූපණයක් දුන්නහම කරන වැරැද්දක් තමයි ද්විත්ව චරිත නිරූපණය, එහෙම නැත්නම් තවත් බොහෝ චරිතවලට ප්‍රවිෂ්ඨ වීම වගේ දේවල් අපිට දකින්නට ලැබෙනවා. නමුත් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ කේවල ෂණික නිරූපණය ඉදිරිපත් කරන පුද්ගලයා ඔහුට ලැබෙන චරිතය තනිවම ඉදිරිපත් කිරීමයි. මෙහිදී මම ආයෙත් කියන්නම්, අනෙක් චරිත ඉන්නවා කියලා හිතාගෙන ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් තම චරිතය නිරූපණය කිරීමට මෙහිදී ශිල්පියා උත්සාහ කළ යුතුයි. හරි, එතකොට මේ තනිවම තමන් ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීම නාට්‍යෝචිත ගුණයෙන් පරිපූර්ණ විය යුතුයි. යම් චරිතයක්, සිද්ධියක් තමයි මෙතනදී අපි ඉදිරිපත් කළ යුතු වෙන්නේ. මෙහිදී රඟ දක්වා පෙන්විය හැකි ලෙස
චරිත තමන්ගේ චරිතයේ විවිධ අවස්ථා ගොඩනගා ගැනීම වැදගත් වෙනවා. නාට්‍යෝචිත බව වර්ධනය කරගන්න එම ඉදිරිපත් කිරීම ඇතුළේ මේ නාට්‍යෝචිත බව කියන එක ඉතාමත් වැදගත් සාධකයක්. එතකොට ඒ නාට්‍යයට උචිත බව සාර්ථක කර ගැනීම සඳහා එහි මුල මැද අග මනාව ගලපන ලද සිදුවීමක් තිබීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මම මුලදිත් සඳහන් කළා විනාඩි 5ක පමණ ඉදිරිපත් කිරීමක් තමයි ඔබ කළ යුතු වෙන්නේ. එතකොට මේ කුඩා කාලය තුල ඉතා කුඩා සංසිද්ධියක් තෝරාගෙන එම අවස්ථාව ආරම්භය, ඉන්පසු ඒක ඉදිරියට ගලාගෙන යාම හා අවසානයේ මොකද්ද උනේ කියන එක මුල මැද අග සිදුවීම් නිරූපණයේදී ඉදිරිපත් කිරීම වැදගත්. මේ මුල මැද අග සිදුවීම් සංවිධානයේදී නාට්‍යමය ගැටුම් අවස්ථාවක් උද්දීපනය කිරීම කෙරෙහි වගබලා ගැනීම වැදගත්. ඔබ දන්නවා නාට්‍යයක ගැටුමක් ඉදිරිපත් කරන්නේ ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුස්සමින් නාට්‍ය වෙත ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීම සඳහා. මේ අවස්ථාවේ තමයි ප්‍රේක්ෂකයා කුතුහලයෙන් යුතුව ඊළඟට කුමක් වේද යන්න බලා සිටින මොහොත. මෙන්න මේ ආකාරයට ඊළඟට කුමක් වේද යන්න ප්‍රේක්ෂකයා නොයවසිලිමත් බලා සිටින්නට සලස්වන්න පුළුවන් නම් අන්න ඒක ඉතාමත් වැදගත් සාධකයක්. ඒ වගේම තමයි තනිවම මේ ඉදිරිපත් කිරීම ශිල්පියා සිද්ධ කරත් කේවල ෂණික නිරූපණය ඇතුළේ ඔහු තනිව තම ඉදිරිපත් කිරීම සිදු කළත් ඒ තුළ ගැටුම් අවස්ථාවක් මතු කරමින් ඉදිරිපත් කිරීම නිර්මාණයේ සාර්ථකත්වයට අතිශයින් බලපාන සාධකයක්. හරි. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ කේවල ෂණික නිරූපණ සම්බන්ධයෙන් ඔබට තව දුරටත් හඳුනා ගන්න දැන ගැනීම සඳහා මම ඔබට ඉදිරිපත් කරන්නම් කේවල ෂණික නිරූපණයක් සඳහා ලබා දිය හැකි මාතෘකා මොන වගේද කියලා. ඔබට පුළුවන් මම මේ ලබා දෙන මාතෘකා ඔබ නිවසේ තනියම සිටින ගමන්, මේ දවස්වල ඔබ නිවසට වෙලා ඉන්නේ, ඒ ඉන්න ගමන් මේ මාතෘකා අත්හදා බලන්න, මේවට රඟපාලා රඟපාන උත්සාහ කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. මේ අවස්ථා ප්‍රතිනිර්මාණය කරලා තමන්ගේ අඩුපාඩු මොනවද කියලා හඳුනා ගන්නත් ඔබට එතකොට හැකියාව ලැබෙනවා. අපට පුළුවන් මේ කේවල ෂණික නිරූපණ සඳහා මෙන්න මේ වගේ මාතෘකා ලබා දෙන්න. එකක් තමයි පිස්සන් කොටුවෙන් පැන ගිය පිස්සෙකුගේ චරිතයක්. ඒ වගේම බැංකු පොත නැතුව හදිසියේ මුදල් ගැනීමට බැංකුවට පැමිණි පුද්ගලයෙක්. ඒ වගේම නොදන්නා දුරකථන ඇමතුමක් තමන්ට ලැබීම. ශල්‍ය කර්මයක් වැරදියට සිදු කර සුවපත් වූ රෝගියෙක්. ඒ වගේම අපට තව ලබා දෙන්න පුළුවන් නගරයට අලුතින්ම පැමිණි අකුරු නොදන්නා පුද්ගලයෙක්. ඉතින් මෙන්න මේ වගේ ඔබට තනිවම ඉදිරිපත් කළ හැකි මාතෘකා තමයි කේවල ෂණික නිරූපණයකදී ඔබට ලැබෙන්නේ. අපි මෙහිදී නැවතත් මතක් කරගනිමු, සෙසු චරිත ඉන්නවා කියලා හිතාගෙන මුලමැදක සිදුවීම් ගලපමින් ඒ තුළ ගැටුම් අවස්ථාවක් නිරූපණය කරමින් විනාඩි 5ක් වගේ කාලයක් තුළ මේ ෂණික නිරූපණය සිදු කළ යුතු වෙනවා. මෙන්න මේ කාරණා අපි නිදසුණක් ආශ්‍රයෙන් විමසා බැලීම මං හිතන්නේ ඔබට තවදුරටත් මේ සම්බන්ධයෙන් අවබෝධ කර ගැනීමට උදව්වක් වේවි. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි මෙතනින් එක මාතෘකාවක් තෝරා ගනිමු. හරි. ඔන්න අපට මාතෘකාවක් ලැබෙනවා. අපේ මාතෘකාව තමයි බැංකු පොත නැතුව හදිසියේ මුදල් ගැනීමට බැංකුවට පැමිණි පුද්ගලයෙක්. දැන් මෙන්න මේ වගේ මාතෘකාවක් ලැබුණම මම මුලදී සඳහන් කළා ඒ තුල මුලැමැදාක ගැළපුණු ගැටුමක් සහිත සිද්ධියක් තියෙන්න ඕන කියලා. මේ මාතෘකාව තුල අවධාරණය කරලා කියනවා හදිසියේ මුදල් ගැනීමට පැමිණි අයෙක් කියලා. එවිට ඒක නිසා අපි ඔහුගේ හෝ ඒ ඇයගේ ඒ හදිසි බව ආදිය රංගනය ආරම්භයේ පටන්ම ඉදිරියට සංවර්ධනය කරන්න ඕනේ. ඔහුගේ මේ හදිසි බව නිසාම ඔහුට පාස්පොත අමතක වුණ බව ප්‍රේක්ෂකයාට විට තේරුම් ගන්න පුළුවන්. බැංකුවට පැමිණ පාස්පොත සොයා අනේ මම මේක අරගෙන ඇවිත් නෑ, කමක් නෑ මං යන්නම් කියලා හැරිලා යන පුද්ගලයෙක් සරල තර්කානුකූල නොවන සිදුවීම් ඇතුළත් කතාවකට වඩා එහාට ගිය නාට්‍යෝචිත සිදුවීමක් මේ තුල ගොඩනගන්න අපි වග බලා ගන්න ඕන. මෙන්න මෙතනදී තමයි අපි අර මුලින් සඳහන් කළ පරිකල්පන ශක්තිය වැදගත් වෙන්නේ. අපිට පුළුවන් තමන්ගේ නිරූපණය ආරම්භයේදී මේ පුද්ගලයා බැංකුවට හදිසියේ පැමිණෙන ආකාරය, ඒ හදිසිය නිසාම ඔහු සමහර විට අර වහලා තියෙන දොර දකින්න තු එකේ හැප්පෙන්න පුළුවන්. ඊට පස්සේ දොර ඇරගෙන ඇතුළට එනකොට කාගේ හරි ඇඟේ හැප්පෙලා තමන්ගේ අතේ තිබුණු බඩු මිට්ටු බිම වැටෙන්න පුළුවන්. ඔහු ඒව අහුලගෙන මුදල් ගැනීමට අවශ්‍ය පෝරමය පුරවලා මේ පාස්පොත බලනකොට ඔහුට පුළුවන් තවත් පෝරමය පුරවනකොට ඒකත් වරදින්න පුළුවන්. ඔහු පෝරමය කිහිප වරක් පුරවනවා. ඊට පස්සේ ඔහුට දිනේ අමතක වෙන්න පුළුවන්, කාගෙන් හරි ඒ සම්බන්ධයෙන් අහනවා වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ඔහු පාස්පොත බලනකොට ඔහු පාස්පොත ගෙනත් නැති බව දකිනවා. මෙන්න මේ අවස්ථාවේ ඔහු බැංකුව තුල කොහොම හැසිරෙයිද? ඔන්න දැන් නාට්‍ය ගැටුම පැන නැගින තැන. අපිට මෙහිදී විවිධ පැතිකඩවලට මේ අවස්ථාව අරගෙන යන්න පුළුවන්. ඔහු බැගෑපත් වෙලා තම හදිසි අවශ්‍යතාවය බැංකුවේ ඉන්න සේවකයින්ට කියනවා වෙන්න පුළුවන්. මේ ගැටුම් අවස්ථාව තවත් මතු කිරීම සඳහා අපිට පුළුවන් ඒ කතා බහ ඇතුලේ බැංකුව හෙට සහ අනිද්දා දින නිමාඩු දින විදිහට ප්‍රකාශ කරලා තියෙන දවස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔහුට බැංකුවෙන් නැවත නිවසට ගිහිල්ලා මේ මොහොතේ ඉන්න තරම් කාල වේලාවක් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔහුට මේ අදම මුදල් ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් වෙන්න පුළුවන්. ඒතකොට මොකද්ද මේ කාරණය කියන එකත් අපි මෙහිදී මතු කරන්න උත්සාහ කරන්න ඕන. ඒක සමහර වෙලාවට ඉතා සංවේදී කාරණයක් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවෙකුගේ අසනීප තත්ත්වයක් සුව කර ගැනීම සඳහා ඉතා හදිසි අවශ්‍ය මුදල් අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රේක්ෂකයන් නොහිතන පැත්තකට ඔහුව රැගෙන යාමට අපි මෙහිදී උත්සාහ කරන්න ඕනේ. මේ විනාඩි 5ක් වගේ පුංචි කාලයක් ඇතුළත අවසානයේදී ඔහු මුදල් ගනීද නොගනීද, ඔහුට අවසානයේ කුමක් සිද්ධ වෙයිද කියන එක අපි නිරූපණය කරන්න ඕනේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි මේ කතා කළේ කේවල ෂණික නිරූපණයක් අපි සිද්ධ කරන්න ඕන කොහොමද කියලා. මම හිතනවා ඔබට ඒ සම්බන්ධයේ යම් අවබෝධයක් මේ සාකච්ඡාව ඇතුළේ ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ෂණික නිරූපණයක් ඉදිරිපත් කළ හැකි ඊළඟ ආකාරය තමයි සමූහ ෂණික නිරූපණ. මෙහිදී සිසුන් කණ්ඩායමක් විදිහට කණ්ඩායම් ගත කරලා තමයි ඔබට ලැබෙන්නේ ෂණික නිරූපණයක් ඉදිරිපත් කිරීම සඳහා. ඒ වගේම කණ්ඩායමකට රඟ දැක්විය හැකි විදිහේ මාතෘකා තමයි ඔබට මෙහිදී ලබා දෙන්නේ. මෙතනදී ඔබට මාතෘකාව ලබා දීලා විනාඩි 5ක් 10ක් වගේ කාලයක් මේ සඳහා සූදානම් වීමට අවස්ථාව ලබා දෙනවා. මෙන්න මේ සූදානම් වීමේදී පිරිසක් සිටින බව අපි හොඳටම අවබෝධ කරගන්න ඕන කාරණයක්. මෙන්න මෙතනදී විවිධ ගැටුම් ඇති වෙන්න පුළුවන්. විවිධ අදහස්, මතවාද, යෝජනා, චෝදනා මෙන්න මේ කණ්ඩායම තුලදී ඉදිරිපත් වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක සියලු දෙනාම සාකච්ඡා කරලා බොහොම සංවිධානාත්මකව කෙටි කාලයක් තුල තම ඉදිරිපත් කිරීම සිදු කරන්නට කටයුතු කරන්න ඕනේ. එතකොට බොහොම සුහදශීලීව පොදු යෝජනාවලට ඇහුම්කන් දීලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මෙහිදී තවත් වැදගත් කාරණයක් වෙන්නේ තමන්ට කරන්න පුළුවන් චරිත මොනවද කියලා හඳුනාගෙන ඒ චරිත නොපැකිලව බාර අරගෙන, එහෙම නැතිනම් කණ්ඩායම් නායකයෙක් චරිත පවරනවා නම් ඒකට තමන්ගේ දායකත්වය ලබා දීලා තම නිර්මාණයේ සාර්ථකත්වය සඳහා කණ්ඩායමේ සියලු දෙනාම මෙතනදී කැපවීමෙන් කටයුතු කරන්න ඕනේ. මේ සමූහ ෂණික නිරූපණවලදීත්
අපි අර මුලින් සඳහන් කළ කේවල ෂණික නිරූපණවල වගේම මුල මෙදාග ගැලපෙන ගැටුම් අවස්ථාවක් සහිතව තමයි ඉදිරිපත් කළ යුතු වන්නේ. මේ සඳහාත් අපට විනාඩි 5ක වගේ කාලයක් ෂණික නිරූපණය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. එතකොට ආදරණීය දුවේ පුතේ, මෙතනදී සමූහ ෂණික නිරූපණ සඳහා ඔබට ලැබෙන්නේ කණ්ඩායමක් විදිහට රඟ දක්විය හැකි ආකාරයේ මාතෘකා කියලා මාතෘකා තමයි ඔබට ලැබෙන්නේ. අපි බලමු එලෙස ලබා දෙන මාතෘකා කිහිපයක්. එකක් අපට සඳහන් කරන්න පුළුවන්, බස් නැවතුමක බසයක් එනතුරු බලා සිටින පිරිසක්. තවත් මාතෘකාවක් නම් රූපවාහිනී ක්‍රිකට් තරගයක් නරඹන මිතුරන් පිරිසක්. ඒ වගේම මගුල් ගෙදරක මනමාලයා පැමිණෙන තෙක් බලා සිටීම, පන්තියට ණයෙක් පැමිණීම, ඒ වගේම මගුල් අවස්ථාවක ණයකරුවෙක් පැමිණීම, මෙන්න මේ වගේ මාතෘකා ඔබට සමූහ ෂණික නිරූපණයකදී ලබා දෙන්න පුළුවන්. එතකොට පිරිසකට එකතු වෙලා මේවා රඟ දැක්වීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී ඔබට දැකගත හැකි මේ මාතෘකා ඇතුලේ අපට රඟ දැක්විය හැකි විවිධ චරිත සිටින බව. එතකොට අපි බලන්න ඕන මෙතනට වඩාත් උචිතම චරිත මොනවද? ඒ චරිත උපයෝගී කරගෙන කොහොමද මේ නිර්මාණය ඇතුලේ නිර්මාණශීලීව ගැටුමක් ඇති කරන්නේ කියලා ප්‍රේක්ෂකයා පුදුමයට පත් කරන, විශ්මයට පත් කරන, ෂණික නිරූපණයට ඇතබැඳ තබා ගන්නට පුළුවන් විදිහ ගැටුමක් කොහොමද මේ තුල නිරූපණය කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම වැදගත්. අපි දැන් මේ ලබා දුන් මාතෘකා අතරින් එකක් උදාහරණයක් විදිහට අරන් බලමු. අපි තෝරගමු රූපවාහිනී ක්‍රිකට් තරගයක් නරඹන මිතුරන් පිරිසක් කියන මාතෘකාව. දැන් මේ වගේ මාතෘකාවක් ලැබුණු ගමන් සියලු දෙනා රූපවාහිනියේ ඉදිරියට පැමිණිලා තරඟය නරඹනවා. අපි හිතමු තරඟ කරන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කියලා. ඉන්දියාව මේ වන විට ලකුණු වැඩිපුර අරගෙන ඇති නිසා ඉන්දියාවමයි දිනන්නේ කියලා, අදත් ලංකාව පෙරදුනා කියලා කිසිම ගැටුමක් ගොඩනගන්නේ නැතිව ෂණික නිරූපණේ ඉවර කළොත් ඒක සාර්ථක ඉදිරිපත් කිරීමක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් පරිකල්පන ශක්තිය මෙහෙයවලා මේ මාතෘකාවට අදාළව නාට්‍යෝචිත අවස්ථා ගොඩනගා ගන්න. මෙහිදී අපිට පුළුවන් කණ්ඩායමේ සියලුම දෙනා එක්කෙනෙක් හැරෙන්නට, අනිකුත් සියලුම දෙනා ඉන්දියාව ජය ගන්න බව කිව්වත් එක්කෙනෙක් ඉන්න පුළුවන් බොහොම විශ්වාසයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ බව කියන. ඔන්න එතකොට මේ අවස්ථාව ඇතුලේ නාට්‍ය ගැටුමක් පැන නගිනවා. ඒ හරහා අපිට පුළුවන් මේ මාතෘකාව ඉදිරියට ගොඩනගාගෙන යන්න. මෙතනදී අර තනි පුද්ගලයාට අර පිරිස විහිළු කරමින් ඔහුත් සමග ඔට්ටුවක් අල්ලන්න පෙළඹෙන්න පුළුවන්. මේ අවස්ථාව හරහා තව තවත් ප්‍රේක්ෂක කුතුහලය අවුලුවලා තියාගන්න හැකියාව ලැබෙනවා. අවසානයේ නොසිතූ වීරු විදිහට ලංකාව පරදින්නට ගොස් නැවත ජයග්‍රහණය කරා යන ආකාරය අපට නිරූපණය කිරීමෙන් ප්‍රේක්ෂකයා නොසිතූ වීරු එනම් ඔවුන්ට අපූර්ව අත්දැකීමක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා සාමූහික ෂණික නිරූපණයක් ඉදිරිපත් කිරීමේදී අපි මුලින් සඳහන් කළා වගේ නිර්මාණශීලී බව, චින්තනය, පරිකල්පන ශක්තිය සමග සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීම වැදගත් වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි මේ වෙනකොට කතා කළා ෂණික නිරූපණයක් යනු කුමක්ද, ෂණික නිරූපණයක් ඉදිරිපත් කළ හැකි ආකාර මොනවද කියන එක සම්බන්ධයෙන්. අපි දැන් විමසා බලමු ෂණික නිරූපණයකදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. ෂණික නිරූපණයකදී මේ කරුණු සම්බන්ධයෙන් පමණයි සැලකිලිමත් විය යුත්තේ කියලා අපට අවධාරණය කරලා නිශ්චිතවම කියන්නට හැකියාවක් නැහැ. නමුත් ඔබේ අධ්‍යයනයේ පහසුව සඳහා අපට මේ වගේ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට හැකියාව තියෙනවා.
ක්ෂණික නිරූපණයකදී සැලකිලිමත් විය යුතු එක කරුණක් තමයි මාතෘකාවට අදාළව ක්ෂණික නිරූපණ අවස්ථාවක් ගොඩනැගීම. මෙතනදී මාතෘකාවට අදාළව කියන එකෙන් අදහස් කරන්නේ ආදරණීය දුවේ පුතේ, අපි හිතමු ඔබට මාතෘකාවක් ලැබෙනවා. බසයක් පැමිණෙනතුරු බස් නැවතුම් පොළක සිටින පුද්ගලයෙක් කියන මාතෘකාව කියලා අපි හිතමු. මේ වගේ අවස්ථාවක ඔබ බසයේ පැමිණෙන තෙක් බලාගෙන ඉඳලා අපි ඔබට මුලදිත් සඳහන් කළා මේ ඉදිරිපත් කිරීම විනාඩි 5කට පමණ සීමා විය යුතුයි කියලා. එතකොට බසයක් එනතුරු ඔහු ඔබ බලාගෙන ඉන්නවා. විනාඩියක් පමණ යන විට බසයක් පැමිණිලා රඟ දක්වන පුද්ගලයා කියලා අපි හිතමු. ඔහු බසය පැමිණෙන බව අඟවලා බසයට නැග ගමන් කරමින් එහි ඉතිරි විනාඩි 4ක කාලය රඟ දැක්වීම සුදුසු වෙන්නේ නැහැ. මොකද ලබා දුන් මාතෘකාව වෙන්නේ බසයක් පැමිණෙන තෙක් බස් නැවතුම් පොළේ බලා සිටින පුද්ගලයෙක් කියන මාතෘකාව. ඒ අනුව මාතෘකාවට අදාළව මාතෘකාව හොඳට කියවලා මාතෘකාව හොඳින් අවබෝධ කරගෙන මාතෘකාවට අනුව අපි ක්ෂණික නිරූපණ අවස්ථාවක් ගොඩනැගීමට වග බලා ගන්න ඕනේ. ක්ෂණික නිරූපණයකදී සැලකිලිමත් විය යුතු ඊළඟ කරුණ තමයි අපට ලබා දෙන මාතෘකාවේ මුල, මැද, අග ගැළපුණු අදහසක් ප්‍රකාශ වන සිද්ධියකින් හෝ කතාවකින් යුක්ත වීම සිද්ධ වෙන්න ඕන. තවත් සරලව මේ කියනවා නම් නාට්‍යෝචිත අවස්ථාවලින් යුක්ත වෙන්න ඕනේ. අපි මෙතනදී කතා කරනවා මුල, මැද, අග මනාව ගැළපුණු කතාවක්, සිදුවීමක් තිබිය යුතුයි කියලා. අපි නිදසුණක් විදියට නොදන්නා දුරකථන ඇමතුමක් පැමිණීම කියන මාතෘකාව ගත්තොත්, ඔහුට හෝ ඇයට දුරකථන ඇමතුම පැමිණෙන තැනින් පටන්ගෙන වැරදි අංකයක් යැයි දුරකථනයට ප්‍රතිචාර දක්වා තැබීම කියන එක නිරූපණය කළොත් එතන විශේෂිත සිද්ධියක් දකින්නට නැහැ. මේ නිසා අපිට පුළුවන් දුරකථන ඇමතුම පැමිණෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක්, සමහර විට අම්මා වෙන්න පුළුවන්. එහෙමයි ඉන්න තැනකදී තමයි මේ දුරකථන ඇමතුම එන්නේ. මේ දුරකථන ඇමතුම ගැන ඇය සැක හිතන්න පුළුවන්. එහෙම නැතිනම් යම් හදිසි කාර්යයක ඒ පුද්ගලයා යෙදී සිටින විට එවැනි ඇමතුමක් පැමිණෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් අයෙක්, මුහුණ දුන් පුද්ගලයෙකුට ඊළඟට ඇතිවන තත්ත්වය එහි මැද, එහෙම නැත්නම් එහි මැද කොටසේ අන්තර්ගතයේ විදිහට අපිට එකතු කරන්න පුළුවන්. අවසානයේ එම දුරකථන ඇමතුම නිසා ඔහුට හෝ ඇයට කුමක් සිද්ධ වූයේද යන්න ප්‍රේක්ෂකයාට දන්වමින් එම ක්ෂණික නිරූපණයේ සිදු කිරීමට හැකියාව තියෙනවා. ඒ හරහා මුල, මැද, අග සහිත සිදුවීමක් අපට ගොඩනගාගත හැකි. විනාඩි 5ක පමණ කාලයක් තුල තාත්විකව මෙම අවස්ථාවට මුහුණ දෙන ආකාරය නිරූපණයෙන් සාර්ථක ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. දුවේ පුතේ, මන් දැන් කියන්න යන්නේ ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතු ඊළඟ කරුණ මොකද්ද කියලා. ඒක තමයි නාට්‍යයක ක්‍රියාකාරීත්වයට අදාළ වන චරිත පමණක් තෝරා ගැනීම. මේක ඉතාමත් වැදගත් කාරණයක්. මන් නැවත කියන්නම් එම කරුණ. නාට්‍යමය ක්‍රියාකාරීත්වයට අදාළ වන චරිත පමණක් තෝරා ගැනීම. අපි සාමාන්‍යයෙන් කියනවා කෙටි නාට්‍යයක වේදිකාවක් තුල තුවක්කුවක් එල්ලලා තියෙනවා නම් ඒ තුවක්කුව නාට්‍ය අවසානයේ වෙන විට පත්තු වෙන්න ඕන කියලා. එහෙම නැත්නම් ඒක පාවිච්චි වෙන්න ඕන කියලා. ඒකෙන් අදහස් කරන්නේ දුවේ පුතේ නාට්‍යයට අවශ්‍ය නොවන කිසිම දෙයක් වේදිකාවක් තුල හෝ ඒ චරිත අතර තියෙبيه යුතු නැහැයි කියන එක. ඒ වගේම කාරණයක් තමයි මෙහිදීත් මතු කරලා මේ පෙන්නලා තියෙන්නේ. ඔබ යම් ක්ෂණික නිරූපණයක් කරනවා නම් අපි හිතමු එක සාමූහික ක්ෂණික නිරූපණයක් කියලා. එහිදී අවස්ථාවට අත්‍යවශ්‍යම
චරිත තෝරා ගැනීමට ඒ කණ්ඩායමේ සියලු දෙනාම කටයුතු කළ යුතු වෙනවා. එහිදී මාතෘකාවට නොගැලපෙන ලෙස පුද්ගලයෙක් වැඩි කියලා, ඔහුට මොකක් හරි චරිතයක් දෙන්න ඕන කියලා අනවශ්‍යයෙන් චරිත ඒකට එබ්බවීම සුදුසු කටයුත්තක් නෙමෙයි. ඒ යොදා ගන්නා කුමන චරිතයක් වුණත් ඒ නාට්‍ය ක්‍රියාකාරීත්වයට බද්ධ කරලා ඉතා සූක්ෂම ආකාරයෙන් නාට්‍යෝචිත ගුණේ රැකින ලෙස චරිත තෝරා ගන්න වග බලා ගන්න ඕනේ. අපි දැන් ක්ෂණික නිරූපණයකදී සැලකිලිමත් විය යුතු කරුණු තුනක් ගැන කතා කළා. 1. මාතෘකාවට අදාළව ක්ෂණික නිරූපණ අවස්ථාවක් ගොඩනැගීම. 2. නාට්‍යෝචිත අවස්ථාවලින් යුක්ත ඉදිරිපත් කිරීම. 3. නාට්‍ය ක්‍රියාකාරීත්වයට අදාළ වන චරිත පමණක් තෝරා ගැනීම. ක්ෂණික නිරූපණයේදී සැලකිලිමත් විය යුතු ඊළඟ කරුණ වෙන්නේ හුදු අවස්ථා අනුකරණයට වඩා ගැටුමක් සහිත නිර්මාණශීලී අවස්ථාවට ගොඩනැගීමට වග බලා ගැනීම. දැන් අපි මුලින් සඳහන් කළ මාතෘකාව නැවතත් සලකා බලමු. බැංකුවට පාස්පොත අමතක වී පැමිණෙන පුද්ගලයෙක්. එතකොට හුදු අවස්ථා අනුකරණයක් වුණොත් ඔහු මගේ පාස්පොත නැහැ, නමුත් මට මේ අවශ්‍යතාවය තියෙනවා, මුදල් ලබා ගැනීමට නොහැකි නම් මං යන්නම් කියලා ඔහු බැංකුවෙන් පිට වෙලා යන්න පුළුවන්. එතකොට ඒ තුල කිසිදු තර්කානුකූල සිදුවීමක් ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගැටුම් අවස්ථාවක් අපිට දැක ගන්නට ලැබෙන්නේත් නැහැ. ඒ නිසා හුදු අනුකරණයකට වඩා ගැටුමක් ගොඩනැගෙන විදියට ප්‍රේක්ෂකයාට විශ්වාස කළ හැකි ලෙස ප්‍රේක්ෂක කුතුහලය අවුස්සන විදිහට අපිට මේ අවස්ථාව ප්‍රතිනිර්මාණය කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක සාර්ථක ක්ෂණික නිරූපණයකට මඟ පාදනවා. මෙන්න මේ ආකාරයට ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අපට හඳුන්වා දෙන්න පුළුවන්. මම නැවතත් ඔබට මතක් කරන්නම් ආදරණීය දුවේ පුතේ, ක්ෂණික නිරූපණයකදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. පළවෙනි කරුණ වෙන්නේ දෙන ලද මාතෘකාවට අදාළව ක්ෂණික නිරූපණ අවස්ථාවක් ගොඩනැගීම. 2. මුල මැද අග මනාව ගැලපුණු අදහසක් ප්‍රකාශ වන සිද්ධිය අවස්ථාවකින් යුක්ත වීම. එහෙම නැත්නම් නාට්‍යෝචිත අවස්ථාවලින් යුක්ත වීම. 3. කරුණ වෙන්නේ නාට්‍යමය ක්‍රියාකාරීත්වයට අදාළ වන චරිත පමණක් තෝරා ගැනීම. 4. හුදු අවස්ථානුකරණයට වඩා ගැටුමක් සහිත නිර්මාණශීලී අවස්ථා ගොඩනැගීම. දැන් ඔබට පැහැදිලි ක්ෂණික නිරූපණ අවස්ථාවක් ගොඩනැගීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. මම මුලිනුත් පැහැදිලි කළා මේ ආකාරයට. අධ්‍යයනයේ පහසුව සඳහා කරුණු කිහිපයකට මේ විදිහට ගොනු කළාට ඒක ශිල්පියාගේ, එහෙම නැත්නම් ශිෂ්‍යයාගේ දැනුම, ඔහුගේ අවබෝධය, පරිකල්පනය, චින්තනය මත තමයි මේ හැමදේම ගොඩනැගෙන්නේ. නාට්‍ය හා රංග කලාව විෂය හදාරන ඔබට ක්ෂණික නිරූපණයක් සාර්ථකව ඉදිරිපත් කිරීමට අපි හෙත සඳහන් කළ කරුණු කෙරෙහි සැලකිලිමත් වීම වැදගත් වෙනවා. හොඳයි, ආදරණීය දුවේ පුතේ, අපි මීළඟට සාකච්ඡා කරනවා ක්ෂණික නිරූපණයකදී නළුවෙකුට අත්වන ප්‍රයෝජන මොනවද කියලා. රංගනය පිළිබඳ අත්දැකීම් ලබමින් ඉගෙන ගන්න ඔබටත් ක්ෂණික නිරූපණවල යෙදීමෙන් මෙම ප්‍රයෝජන ලබා ගනිමින් තම හැකියාවන් දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙමනම් අපි දැන් බලමු මොනවද ක්ෂණික නිරූපණවල යෙදීමෙන් නළුවට අත්වන ප්‍රයෝජන කියලා. මේ හරහා නළුවෙකුට අත්වන එක ප්‍රයෝජනයක් තමයි ඕනෑම අවස්ථාවක ක්ෂණිකව රංගනී යෙදීමේ හැකියාව. අපි හිතමු යම්කිසි අධ්‍යක්ෂකවරයෙක් නළුවාට යම් චරිතයක් බාර දෙනවා. ඔහුට ඒ චරිතය බැහැ නොකියා වෙනත් චරිතයක් ඉල්ලන්නේ නැතිව නොපැකිලිව තමන්ට දුන් චරිතය ඉදිරිපත් කිරීමේ හැකියාව මේ හරහා ලබා ගන්න පුළුවන්. මොකද ක්ෂණික නිරූපණවලදී අපට ක්ෂණිකව හිතන්න වෙලාවක් නැහැ. අපට යම් යම් චරිත ක්ෂණිකව ඉදිරිපත් කරන්නට සිදු වෙනවා. මේ පන්නරය ඔහුට පසුකාලීනව වැදගත් වන බව මේ අනුව අපට පැහැදිලි වෙනවා. ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කිරීමේදී නළුවෙකුට ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි අන් අයත් සමග සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව. අපි මුලදීත් සඳහන් කළා සාමූහිකව කණ්ඩායමක් විදියට කරන ක්ෂණික නිරූපණ තියෙන බව. මෙතනදී කණ්ඩායමේ අනිත් අයත් සමග සාකච්ඡා කරලා අන් අයගේ අදහස් උදහස් වලට සවන් දීලා සමහර වෙලාවට ඒ නිර්මාණයේ ඇතුලේ ඒ ක්ෂණික නිරූපණයේ ඇතුලේ තමන් අකමැති චරිතයක් තමන්ට කරන්න සිද්ධ වෙන්න පුළුවන්. වෙනත් චරිතයක් ඇත්තෙත් නැති වෙන්න පුළුවන්. එතකොට ඒ තමන් අකමැති චරිතය කරන්න සිද්ධ වෙන්නේ තමන්ටමයි. ඉතින් අන්න ඒ වගේ වෙලාවක නළුවට සිද්ධ වෙනවා බොහොම නම්‍යශීලීව තමන්ගේ චරිතයට පණ පොවන්න. අන්න ඒක නිසා නළුවාට අන් අයත් සමග සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ක්ෂණික නිරූපණයක් කිරීමෙන් නළුවගේ සබකෝලය ආධුනික බව දුරවීම සිද්ධ වෙනවා. මේකත් ඉතාමත් වැදගත් ප්‍රයෝජනයක් නළුවෙකුට. ආධුනික බව කිව්වම රංගනයට අලුත් නළුන් ලියන් වෙන්න පුළුවන්. ඔබ වැනි ශිෂ්‍යයින් වෙන්න පුළුවන්. ඉතින් එවැනි අයට තමන්ගේ සබකෝලය දුරු කරගෙන ලැජ්ජ බය නැති කරගෙන තම චරිතය සඳහා ප්‍රවිෂ්ඨ වීමට හැකිවන පුහුණුව මිෂණික නිරූපණ කිරීම හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නළුවා තුල පරිකල්පන හැකියාව මෙන්න මේ ක්ෂණික නිරූපණ හරහා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. පරිකල්පන හැකියාව වර්ධනය කර ගැනීම නළුවෙකුට පසුකාලීනව ඉතාමත් ප්‍රයෝජනවත් බව අපි මුලදීත් සඳහන් කළා. දුවේ පුතේ, ඔබ මේ වන විටත් දන්නවා පරිකල්පනය කියන්නේ මොකද්ද කියලා. පරිකල්පන හැකියාව කියලා කිව්වේ යම් දෙයක් දිහා පෙර නොවූ විදිහට අලුත් ඇහැකින්, අලුත් දෘෂ්ටි කෝණයකින් බැලීම, අලුත් විදියට සිතීම. ක්ෂණික නිරූපණ කිරීම හරහා අපි ක්ෂණිකව අලුත් දේ නිර්මාණය ඇතුලේ කරන්න උත්සාහ කරනවා. මේ හරහා සිතීමේ ශක්තිය ගොඩනැගෙනවා. අපට ලැබෙන පුංචි කාලය තුල අපට ලැබෙන මාතෘකාවට අනුව අපි අලුත් අලුත් දේ ක්ෂණිකව හොයන්නට සංවිධානය කරන්නට පෙළඹෙනවා. ඒ හරහා නළුවාගේ පරිකල්පන හැකියාව ඉතා හොඳින් වර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් ප්‍රයෝජනයක් ලෙස අපිට සඳහන් කරන්න පුළුවන් නළුවාගේ නිර්මාණශීලී බව වර්ධනය වීම. නිර්මාණශීලී බව, පරිකල්පන ශක්තිය කියන මේ දේවල් නළුවෙකුට අතිශයින් වැදගත් බව අපි කතා කළා. එතකොට නිර්මාණශීලී බව වර්ධනය කර ගන්න මේ ක්ෂණික නිරූපණ වැදගත් වෙනවා. ඒ වගේම තමයි නළුවට ලැබෙන තවත් ප්‍රයෝජනයක් වෙන්නේ තමන්ට ලැබෙන සීමිත තත්ත්වයන් තුළ. තමන්ට ලැබෙන සීමිත තත්ත්වයන් තුළ උපරිමයෙන් කටයුතු කිරීමේ හැකියාව. ඒ කියන්නේ අපට ක්ෂණික නිරූපණයක් සඳහා සූදානම් වෙන්න විනාඩි 5-10ක් වගේ පුංචි කාලයක් තමයි ලැබෙන්නේ. එතකොට ඒ පුංචි කාලය තුළ නළුවා උත්සාහ කරනවා තමන්ගේ උපරිමයෙන් කටයුතු කරන්න. ඒ වගේම විනාඩි 5ක් වැනි කාලයක් තුළ තම ඉදිරිපත් කිරීම තුළින් තම උපරිමය මතු කරන්න නළුවා උත්සාහ කරනවා. නාට්‍යෝචිත අවස්ථා මේ තුළ තියෙන්න ඕන. ඒ වගේම ගැටුම් අවස්ථාවක් තියෙන්න ඕන. මුලමැද අග සහිත අවස්ථාවක් සිද්ධියක් තියෙන්න ඕන. මේ හැම දෙයක්ම නළුවා ඉතාමත් සංවිධානාත්මකව ක්ෂණිකව කිරීමට උත්සාහ කරනවා. නළුවා මේ සඳහා තම උපරිමයෙන් කැප වෙලා වැඩ කරන්න උත්සාහ කරනවා. මේ පුරුද්ද නළුවට තම ඉදිරි කටයුතුවලදී වඩාත් ප්‍රයෝජනවත් වෙන බව අපට විශ්වාස කරන්න පුළුවන්. දුවේ පුතේ මන් නැවතත් මතක් කරන්නම් ෂණික නිරූපණවල යෙදීමෙන් නළුවට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඉතාමත් කෙටියෙන් මං ඔබට නැවත මතක් කරන්නම්. එක ප්‍රයෝජනයක් තමයි ඕනෑම අවස්ථාවක ෂණිකව රංගනයේදීමේ හැකියාව වර්ධනය වීම. දෙවනි ප්‍රයෝජනය තමයි සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය වීම. තුන්වෙනි ප්‍රයෝජනය තමයි සබකෝලය ආධුනික බව දුරුවීම. හතර, අභිනය මැනවින් භාවිතා කිරීමට පුහුණුව ලැබීම. පහ, පරිකල්පන හැකියාව වර්ධනය වීම. හය, නිර්මාණශීලීත්වය වර්ධනය වීම. අපි අවසානයේට කතා කළා තමාට ලැබෙන සීමිත තත්ත්වයන් තුළ උපරිමයෙන් කටයුතු කිරීමට උත්සාහ කිරීම. මේ ආකාරයට මේ ප්‍රයෝජන දිහා බලනකොට දුවේ පුතේ අපිට පේනවා ෂණික නිරූපණවල යෙදීමෙන් ලැබෙන පන්නරය නළුවට තමන්ගේ ඉදිරි රංගන කාර්යයන් සඳහා වඩාත් බලපාන බව. ඒක නිසා බොහොම කැපවීමෙන් මේ පිළිබඳ තවදුරටත් සොයලා බලලා නළුවට පුළුවන් තමන්ගේ රංග කාර්යයන් දියුණු කරගන්නට. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි අද කතා කළේ ඔබේ විෂය නිර්දේශිත ෂණික නිරූපණ කියන පාඩම. මම හිතනවා ඔබට අවබෝධ වෙන්නට ඇති ෂණික නිරූපණ සම්බන්ධයෙන් ඉගෙනීම් කටයුතු කරනකොට අපි දැනගත යුතු කරුණු මොනවද කියලා. මම ඉතාමත් කෙටියෙන් ඔබට මතක් කරන්නම් අපි අද සාකච්ඡා කරපු පාඩම මොනවද අපි සාකච්ඡා කළේ කියලා. අපි මුලින්ම කතා කළා ෂණික නිරූපණයක් කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම අපි කතා කළා ෂණික නිරූපණයක් ඉදිරිපත් කළ හැකි ආකාර මොනවද කියලා. එතනදී අපි ආකාර දෙකක් ගැන කතා කරා, කේවල ෂණික නිරූපණ සහ සාමූහික ෂණික නිරූපණ ගැන. ඊට පස්සේ අපි කතා කළා ෂණික නිරූපණයක් ඉදිරිපත් කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. ඒ වගේම අපි අවසානයේ කතා කළා ෂණික නිරූපණවල යෙදීමෙන් නළුවාට අත්වන ප්‍රයෝජන මොනවද කියලා. දුවේ පුතේ, ඔබට පුළුවන් මේ කරුණු සටහන් කරගෙන හෝ ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරලා ෂණික නිරූපණයක් ඉදිරිපත් කිරීමේදී මේ මාර්ගෝපදේශයන් යටතේ කටයුතු කරන්න. ඒ වගේම ඔබට මෙහිදී සඳහන් කළා ෂණික නිරූපණ වර්ග දෙකක් පිළිබඳව. ඒකෙන් කේවල ෂණික නිරූපණ යටතේ මම ඔබට ලබා දුන් මාතෘකා හොඳින් අධ්‍යයනය කරලා මේ කේවල ෂණික නිරූපණ ඔබට නිවසේ සිට තනිවම ඉදිරිපත් කරන්නට උත්සාහ ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ, අවසාන වරට මම ඔබට මතක් කරන්නම් ඔබ මේ ලෝකයේ පිළිබඳව, ඔබ ජීවත් වන සමාජ වටපිටාව පිළිබඳව නිරන්තර අවදියෙන් සිටිය යුතු පුද්ගලෙක්. ඔබ නාට්‍ය හා රංග කලාව හදාරන දරුවෙක් විදියට ඔබ මේ සමාජය ගැන හොඳ අවබෝධයකින් ඉන්නට ඕන. ඔබට හොඳ නිර්මාණශීලී ඇසක් තියෙන්නට ඕන. හොඳ විමර්ශනශීලී කනක් තියෙන්නට ඕන. මං එහෙම කියන්නේ මොකද කියනවනම්, අපිට රඟපෑමට අවශ්‍ය හැම දෙයක්ම මේ සමාජයෙන්ම අපට හොයාගන්නට පුළුවන්. ඉතින් මං ආයෙත් මතක් කරනවා, ඒ සොයාගන්නා දේවල් හුදු අනුකරණයකින් තොරව තම පරිකල්පන ශක්තිය මෙහෙයවා නිර්මාණශීලීව ඉදිරිපත් කරන්නට ඔබ උත්සාහ කිරීම වැදගත්. දුවේ පුතේ, මං හිතනවා මේ පාඩම හරහා ෂණික නිරූපණ සම්බන්ධයෙන් ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට හැකි වුණා කියලා. ඉතින් ප්‍රාර්ථනා කරන්නම් ඔබට සුව දිවියක්. ආයුබෝවන්.